සුබ සැන්දෑවක් වේවා දුවේ පුතේ. අද මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම් වන්නේ සුපුරුදු පරිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණු ගුවන්විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි. අද වැඩසටහනට සම්බන්ධ වෙන මම මාතර සුජාතා විද්‍යාලයේ භූගෝල විද්‍යා ආචාර්යනී නිලානි සුමේදා හෙට්ටිආරච්චි. එහෙමනම් දුවේ පුතේ, අද මම සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යා විෂය පෙළ පොතේ 3 වන පාඩම් ඒකකයේ ප්‍රධාන කෘෂිකාර්මික භූමි පරිභෝගක ඒකකයේ යටතේ වන වතු කුෂි කර්මාන්තය පිළිබඳවයි. දුවේ පුතේ, අප මෙතෙක් කතා කළ කුෂිභෝග වගා ක්‍රමවලට වඩා වෙනස් කුෂිකාර්මික භෝග වගාවක් ලෙසට වතු කුෂි කර්මාන්තය හඳුනාගත හැකි. එමෙන්ම යටත් විජිත අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දුන් කුෂිකාර්මික ක්‍රමයක් විදිහට අපිට වතු වගාව හඳුන්වන්න පුළුවන්. එහෙමනම් අපි බලමු වතු කිසි කර්මාන්තය කියලා කියන්නේ මොකද්ද කියලා. මනා සංවිධානයකින් හා මනා කලමනාකාරීත්වයකින් යුක්තව පුහුණු ශ්‍රමය භාවිතා කරමින් අපනයනේ මුල් කරගෙන විශාල වතුවල සිදුකරන භෝග වගාව අපිට වතු කුෂ කර්මාන්තය ලෙස හඳුන්වන්න පුළුවන්. දුවේ පුතේ, අපෙන් සාමාන්‍ය පෙළ විභාගයට අහලා තියෙනවා වතු කුෂ කර්මාන්තේ යනු කුමක්ද කියලා. එවැනි විටකදී ඔයාලා අවම් වශයෙන් ඉහත මම අර දැක්කූ ලක්ෂණ වලින් 3ක්වත් ඇතුළත් කරලා ලියන්න ඕනේ පිළිතුරට. එවිට තමයි අදාළ ලකුණ ලබා ගැනීමට හැකි වෙන්නේ. ඒ නිසා මෙම ලක්ෂණ, එහෙම නැත්නම් එම කරුණු ටික පාඩම් කරගන්න වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි තව සැරයක් බලමු වතු වගාව යනු කුමක්ද, එහෙම නැත්නම් වතු කුෂිකර්මාන්තේ යනු කුමක්ද කියලා. හොඳට අහගන්න. මනා සංවිධානයකින් හා මනා කලමනාකාරීත්වයකින් යුක්තව පුහුණු ශ්‍රමය භාවිතා කරමින් අපනයනේ මුල් කරගෙන විශාල වතුවල සිදුකරන භෝග වගාව වතු කුෂ්කාන්තය ලෙසට හඳුන්වනවා. ඊළඟට අපි බලමු දුවේ පුතේ, වතු කුෂිකර්මාන්තයේ සතු විශේෂ ලක්ෂණ මොනවද කියලා. ඇත්තටම පුතේ, වතු කුෂිකර්මාන්තයේ යනු කුමක්ද යන නිර්වචනයේ ලක්ෂණ ටික හොඳින් මතක තියාගත් විට ඒවා පොඩ්ඩක් වෙනස් කරලා අපිට ලියන්න පුළුවන් වතු කුෂි කර්මාන්තේ ලක්ෂණ විදියට. ඒ නිසා තමයි දුවේ පුතේ මම දෙවතාවක්ම වතු කුෂි කර්මාන්තේ යනු කුමක්ද කියන නිර්වචනය ඔගොල්ලොත් එක්ක කතා කළේ. එහෙමනම් අපි ඒ බව ප්‍රායෝගිකව සලකා බලමු වතු කුෂි කර්මාන්තේ ලක්ෂණ මොනවද කියලා. පළමු වෙන්නේ විදිහට විශාල වතු වශයෙන් ව්‍යාප්ත වීම හා සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික ස්වභාවයක් ගැනීම. ඒ කියන්නේ වතු වගාව අපනයනයට යොමු වූ වගාවක් වීම නිසා මහා පරිමාණයෙන් විශාල බිම්වල වගා කරනවා. දෙවැනි සාධකයේ විදිහට අපිට ගන්න පුළුවන් වතු වගාවට දේශීය ශ්‍රමය මෙන්ම විදේශීය ශ්‍රමය යොදා ගැනීම. එහෙමනම් බොහෝ විට වතු සුපරින්ටන්, එහෙම නැත්නම් වත්තේ මහත්තයා, නැත්නම් වතු පාලක, බොහෝ විට විදේශීයකු අයකු වන බවත් දක්නට ලැබෙනවා. මොකද දුවේ පුතේ, වතු නිෂ්පාදන සිදු කරන්නේම මූලික අරමුණ ඒවා අපනයනය කිරීමට. එහිදී ඒ සම්බන්ධව කටයුතු කරන ඉහළ නිලධාරීන්ට ඉංග්‍රීසි දැනුම පැවතීම අත්‍යවශ්‍ය වෙනවා වතු වගාවේ කටයුතු සිදු කරන විට. ඒ නිසා තමයි බොහෝ විට වතු සුපිරින්ටන්ලා වැනි ඉහළ නිලධාරීන්ට දේශීය නිලධාරීන්ට වඩා විදේශීය ශ්‍රමිකයන් යොදාගෙන තිබෙනවා. තුන්වෙනුවට අපි සලකා බලමු තුන්වෙනි කරුණ විදිහට පුතේ, පුහුණු ශ්‍රමයේ භාවිතා වීම හා විධිමත් ශ්‍රම සංවිධානයක් පැවතීම. මොකද අපි මුලදිම කිව්වා වතු කුෂිකර්මාන්තයේ අනිත් භෝග භූමි පරිභෝග ක්‍රමවලට වඩා වෙනස් වෙනවා. එහෙමනම් වත්තේ කෙරෙන කාර්යයන් වලදී ඒ පිළිබඳව දැනුමක් පුහුණුවක් ඇති ශ්‍රමිකයන් සිටිය යුතුයි. උදාහරණයක් විදිහට තේ දළු නෙලීමට හැකියාව තියෙන ශ්‍රමිකයන් තේවත්තේ සිටිය යුතුයි. ඒ වගේම රබර් කිරි කැපීමට හැකියාව ඇති ශ්‍රමිකයන් රබර් වගාවේදී භාවිතා කළ යුතුයි. එහෙම නොවුනොත් එම වගාව, එම නැත්තං ඒ නිෂ්පාදනය නිසි ලෙස අපිට ලබා ගැනීම අසීරු වෙනවා. ඒ වගේම වත්තේ මේ ශ්‍රමිකයෝ බොහෝ විට වතු වෘත්ති සමිති විදිහට සංවිධානය වෙලා තමයි ඉන්නේ. වර්තමානයේත් අපිට පේනවා වතු වගාව ආශ්‍රිතව ශ්‍රමිකයෝ තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරනකොට විශාල එකමුතුවක් පවතිනවා. එකට හේතුව තමයි දුවේ පුතේ, ඒගොල්ලෝ වත්තේ වෘත්ති සමිති හරහා එකිනෙකා අතර ලොකු සම්බන්ධතාවයක් පැවතීම. හතරවෙනි සාධකයේ විදිහට කුෂිකාර්මික ක්‍රමයක් වුවද කාර්මික ලක්ෂණ පෙන්නුම් කිරීම. ඒ කියන්නේ වත්ත තුලම එම වගාවේ නිෂ්පාදන සිදු කරන බවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් තේ වත්තේ තේ දළු යොදාගෙන තේ කොළ නිෂ්පාදනය කරනවා. ඔගොල්ලෝ දැකලා තියෙනවා නුවරඑළි පැත්තට යනකොට අපිට පදුල්ල බණ්ඩාරවෙලට තේ වත්තෙම තියෙනවා තේ කොළ නිෂ්පාදනය කරන තේ ෆැක්ටරිය, නැත්නම් තේ කර්මාන්ත ශාලාව. ඒ වගේම පස්වෙනි සාධකයේ විදිහට අපිට, නැත්නම් පස්වෙනි කරුණ විදිහට ගන්න පුළුවන් දුවේ පුතේ, විදේශ විනිමය ලබා දෙන අපනයන භෝගයක් වීම. විශේෂයෙන් වතු වගාව ලෙස වගා කරන තේ, රබර්, පොල් වැනි භෝග මහා පරිමාණ වශයෙන් අපනයන කිරීමක් දක්නට ලැබෙනවා. අවසාන සාධකයේ විදිහට අපිට ගන්න පුළුවන් බොහෝ රටවල වතු කුෂ්කර්මාන්තයට විදේශිකයන් විසින් ආරම්භ කර තිබීම. දුවේ පුතේ යටත් විජිත කරණයත් සමග වතු භෝග අධිරාජ්‍යවාදීන් තම යටත් විජිතවල වගා කරලා තිබෙනවා. අපිට ආදරයට නෙවෙයි, ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිලාභ සඳහා. ඒවායේ නිෂ්පාදන තම මව් රටට අඩු මිලකට ලබා ගත්තා. ඒ වගේම තමයි පුතේ විශේෂයෙන් කාර්මික විප්ලවයත් සමග අධිරාජ්‍යවාදී රටවල්වල බිහි වුණු කර්මාන්තවලට අඩු මිලකට යටත් විජිතවල තිබුණු වතු නිෂ්පාදන මව් රටට ලබාගත් අමුද්‍රව්‍ය විදිහට. ඊළඟට පුතේ ඒගොල්ලෝ මොකද කළේ? ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නිමි භාණ්ඩ නිෂ්පාදනය කරලා ඔවුන් නැවත වරක් එම නිමි ද්‍රව්‍ය වැඩි මිලකට යටත් විජිතවලටම මිලදී ගන්න අවස්ථාව සැලසුවා. එතකොට ඒගොල්ලන්ගේ වෙළඳපළ උනේ මේ යටත් විජිත. ඊළඟට අපි බලමු දුවේ පුතේ, වතු භෝග වගාවක් ලෙසට තේ වගාව පිළිබඳව තොරතුරු ටිකක් කතා කරලා බලමු. වර්තමානයේ බොහෝ රටවල පානයක් ලෙසට තේ භාවිතා කරනු. ඇත්තටම වර්තමානයේ මේ කොරෝනා රෝගය සඳහා, එහෙම නැත්නම් COVID-19 රෝගය සඳහාද රස්නෙට දිනකට දෙවරක් තුන්වරක් තේ පානය කිරීම වැදගත් වන බවට දක්වලා තියෙනවා. එයින් පැහැදිලි වන්නේ දුවේ පුතේ, තේ ගසේ තිබෙන සෞඛ්‍යමය වටිනාකම. ඉතින් මෙන්න මේ තේ ගසේ නිජබිම ලෙසට නැත්තං තේ පැලය බිහිවීම සිදුවෙලා තියෙන්නේ පුතේ චීනෙන්. චීනය තමයි තේ ගසේ මව් රට. තේ වගාවද යටත් විජිත කාලයේදී යුරෝපා ජාතීන් විසින් ආසියාව හා අප්‍රිකානු රටවල හා ලෝකයේ වෙනත් රටවල වතුභෝග වගාවක් ලෙස තේ වගාව ව්‍යාප්ත කරා. නමුත් ලෝකයේ වෙනත් ප්‍රදේශවලට වඩා වර්තමානයේ තේ වගාව ආසියානු කලාපයේ ප්‍රධාන වැදගත්කමක් සහිතව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකට දේශගුණයත් බලපානවා. ඉතින් දුවේ පුතේ, මිලකට අපි සලකා බලන්න සූදානම් වන්නේ ලෝකයේ තේ වගා කරන රටවල් මොනවද කියලා. මම එතකොට කලින් පොඩි ඉගියක් ඔයගොල්ලන්ට කිව්වා, විශේෂයෙන්ම තේ වගා කරන්න අධිරාජ්‍යවාදීන් හඳුන්වලා දුන්න තේ ගස වතු භෝග වගාවක් විදිහට කාටද? ආසියානු හා අප්‍රිකානු රටවල් වලට. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු මොනවද ඒ රටවල් කීපයක් කියලා. චීනය, ඉන්දියාව, තුර්කිය, ලංකාව, ජපානය, ආජෙන්ටිනාව, කෙන්‍යාව වගේ රටවල් ගන්න පුළුවන්. මේ රටවල් පෙළපොත භාවිතා කරගෙන නිවැරදිව ලකුණු කරන්න ඕන. එවාගේම ඒවායේ දේශ සීමාවන් මං එදා කිව්ව විදිහටම සිතියම් පොත උපයෝගී කරගෙන දේශ සීමා මායිම් තියෙන සිතියම, දේශපාලන මායිම් තියෙන සිතියමක් උපයෝගී කරගෙන පාට පැන්සල් භාවිතා කරලා රටේ සීමාවන් වර්ණගන්වලා එම ස්ථානයේම පුතේ එම රටේ නම සඳහන් කරන්න. ඊළඟට අපි බලමු තේ වගාවට අවශ්‍ය කරන භෞතික සාධක මොනවද කියලා. තේගස සඳහා එහෙම නැත්නම් තේ පැලය සඳහා සෙල්සියස් අංශක 15ත් 27ත් අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මිලිමීටර් 1900ත් 5460ත් පමණ වෙන වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍ය වෙනවා. තේ පැලේ වර්ධනයේට ලොම් හා ලැටරයිට් පස ප්‍රයෝජනවත් වෙනවා. අනික් අතට මද බෑම් සහිත ප්‍රදේශයක් තමයි තේ වගාවට වඩාත් උචිත වන්නේ. මොකද ජලය හොඳින් බැස යන බෑම් සහිත භූමිවල තමයි තේ වගාව සාර්ථකව සිද්ධ කරන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනි භෞතික සාධක කියන්නේ මොනවද කියලා. ඕනෙම වගාවකට අපිට වෙනස් කරන්න බැරුව යොදා ගන්න පුළුවන් උෂ්ණත්වය, වර්ෂාව, පසේ ස්වභාවය වගේ දේවල් තමයි අපිට ගන්න තියෙන පුතේ භෞතික සාධක විදිහට. එහෙමනම් දුවේ පුතේ අපි ඊළඟට බලමු තේ වගාව සතු වූ ලක්ෂණ මොනවද කියලා. දිගු කාලයක් අස්වැන්න ලබා දෙන භෝගයක් විදිහට තමයි තේ ගස හඳුන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද තේ ගස කොච්චරක් විතර උසද කියලා? දැන් ඔයගොල්ලෝ කියාවි අපිට තේ ගහ උස නෑ. මොකද තේ ගසේ දලු කඩන්නේ අර තේලන නෙලන කාන්තාවන්, එයාලගේ උසට වඩා අඩු උසකින් තියෙන්නේ. නැහැ දුවේ පුතේ, මේ තේ ගස අපි කප්පාදු කරන නිසා තමයි මේ මිටි වෙලා තියෙන්නේ. මේ තේ ගස අපි කප්පාදු කරන්නේ නැතුව නිකම්ම රෝපණය කරලා තිබ්බොත් මේක සාමාන්‍ය විශාල උසකට වර්ධනය වෙන ශාකයක් පුතේ. ඒ කොහොම වුණත් එතකොට මේ තේ ගස හදලා මේ තේ පළය හැදුවට පස්සේ ඒක කප්පාදු කරලා තමයි අපි දළු නෙලා ගැනීම සිදු කරන්නේ. එතකොට අපිට කීප වතාවක් දීර්ඝ කාලයක් මේක අස්වැන්න අපි නෙලා ගන්නවා පුතේ. පසුව තමයි ඒක අපි මේ පැල ඉවත් කරලා අලුත් පැල රෝපණය කරගන්නේ. දෙවෙනියට ගන්න පුළුවන් පුතේ විශාල වතු හා කුඩා වතු ලෙසට පවතිනවා. මනා කලමනාකාරීත්වයක් හා විධිමත් ශ්‍රම සංවිධානයක් පැවතීම. ඊළඟට අපිට පුළුවන් කතා කරන්න තේ වගාවේ ප්‍රවණතා මොනවද කියලා. අපිට තේ වගාවේ ප්‍රවණතා විදිහට පුතේ පහත සඳහන් ලක්ෂණ ගන්න පුළුවන්. එකක් තමයි අස්වැන්න වැඩි කර ගැනීම සඳහා විවිධ තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කිරීම. අනිත් අතට අපිට ගන්න පුළුවන් බීජ තේවලට වඩා රිකිලි තේ ගස ප්‍රචලිත කිරීම. ඒ කියන්නේ පුතේ මේ තේ ගස රෝපණය කර ගන්න පුළුවන් අපිට තේ බීජවලින්. හැබැයි ඊට වඩා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා අලුතෙන්, ඒ කියන්නේ ප්‍රවණතාවයක් කියන්නේ අලුතෙන් වගාවට එකතු කරපු සාධකයක්. එහෙනම් අලුතෙන් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා පුතේ රිකිලි තේ පැල හදනවා නම් ඊට වඩා ඉක්මනින් අපිට ඵලදායිතාවය ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ තේ පැල හදන්නේ රිකිල්ලක්. ඒතකොට දළු වෙන රිකිල්ලක් යොදාගෙන. එතකොට ඊට ඉක්මනින් මේ තේ පැලය රෝපණය වෙනවා. ඒ වගේ මේ ගස ගුණාත්මක බවින් හොඳ තේ ගසක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ බීජ තේවලට වඩා පුතේ රිකිලි තේ ගස ප්‍රචලිත වෙලා තියෙනවා. තව සාධකයක් විදිහට ගන්න පුළුවන් පුතේ අපිට විවිධ රසයන් හා අලංකාර ඇසුරුම් වලින් යුක්ත තේ වෙළඳ පොළට හඳුන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලොත් දැකලා තියෙනවා. අපි කතා කරනවා ග්‍රීන් ටී, එහෙම නැත්නම් කොළ ටී ගැන. ඊළඟට බ්ලැක් ටී, ලෙමන් ටී, වයිට් ටී, ඊළඟට යෙලෝ ටී. එතකොට මේ විදිහට තේ ගසෙන් ගන්න තේ කොළ නිෂ්පාදන ඒගොල්ලෝ විවිධ රසකාරක එකතු කරලා විවිධ වර්ණයෙන් ලස්සන ඇසුරුම් වලට දවටුම් වල දාලා අපිට වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙනවා. එකත් එක්කට විශේෂ ප්‍රවණතාවයක්. දුවේ පුතේ ඊළඟට අපි බලමු අවසාන වශයෙන් අපි මොනවද අපි අද දිනේදී ඔයත් එක්ක කතා කරේ කියලා. අපි සාරාංශයක් විදිහට ගත්තහම අපිට පේනවා අපි කතා කරා වතු කුෂ කර්මාන්තේ යනු කුමක්ද කියලා. දැන් ඔයගොල්ලන්ට හොඳට ඒක මතක තියෙන්නට ඕනේ පුතේ. මොකද මම දෙවතාවක්ම ඒක කියලා දුන්නා. ඊළඟට තියෙනවා වතු වගාවේ ලක්ෂණ හා ප්‍රවණතා අපි කතා කරා. අපි මම කියලා දුන්නා ලක්ෂණ වෙන් කරගන්නේ කොහොමද? ප්‍රවණතා වෙන් කරගන්නේ කොහොමද වගාවකදී? මොකද අපෙන් විභාගෙට අහන්නේ එන්නේ ආකාරයේ ප්‍රශ්න. එමෙ නැත්තම් මේ පොතේ තියෙන විදිහට වතු වගාවේ ලක්ෂණ ලියන්න කියලා එන්නේ නැහැ අපිට. එතකොට එතනින් පේනවා ඔයගොල්ලෝ යමක් කෙරෙහි බුද්ධිමත්ව විශ්ලේෂණාත්මකව බලලා තියෙනවද කියලා. එමනම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ පුතේ ලක්ෂණ මොනවද ප්‍රවණතා මොනවද කියලා හඳුනා ගන්න. ඒ වගේම අපි කතා කරා තේවගාවේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියලා. කොහෙද මේකේ මව් රට? චීනයේ විදිහට අපි කතා කරා. ඒ විදිහට ආවේ අධිරාජ්‍යවාදීන් තමයි මේ අපේ තේගස ලෝකේ පුරාම ව්‍යාප්ත කළේ. අපි ඒ ගැන කතා කරා. ඊළඟට කතා කරා තේවගාවට අවශ්‍ය භෞතික සාධක ගැන. ඒ වගේම අපි කතා කරා තේවගාවට සිදු කරන ලෝකේ රටවල් මොනවද කියලා. එතකොට ඒ පිළිබඳ ඔයගොල්ලන්ට හොඳ දැනුමක් තියෙන්නට ඕනේ. එහෙමනම් දුවේ පුතේ, අපි මේ විදිහට කතා කරපෝ කුෂිභෝග වගාව භූමි පරිභෝගය සිදු කරන ආකාරයේ පිළිබඳව තවත් එවැනිම වැඩසටහනකින් හමු වීමේ අදහසින් අද දිනේදී මම ඔගොල්ලන්ගෙන් සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. සියලු දෙනාටම ආයුබෝවන්.